ආදරණීය දුවේ පුතේ, අද පුරවැසි අධ්‍යයනයේ පාඩමින් ඔබ හමු වන්නේ පතුල්ල විහාර මහාදේවි බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යිනී කේ.ජී. චම්පිකා ප්‍රියදර්ශනී ගමගේ ගුරු මෑණියන්. අපි පුරවැසි අධ්‍යාපනයේ පාඩම සමග එක්වෙමු.
සුබ දවසක් ඒවා ආදරණීය දුවේ පුතේ. මං අද ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂයයේ 4 පාඩම පිළිබඳව සාකච්ඡා කරන්න. ඔයාලා ඉක්මනට පෙරලා ගන්නකෝ 4 පාඩම. ආර්ථික ක්‍රම හා ආර්ථික සමදතා. ආර්ථික ක්‍රම හා ආර්ථික සමදතා. ඔයාලට මතකද මම ඊට කලින් මේ පාඩමේ මුල් කොටස් ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරා. එතනදී ආර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද? මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවාද? ඒ වගේම නිෂ්පාදන සාධක මොනවාද කියන එක මම සාකච්ඡා කළා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විවිධ ආර්ථ ක්‍රම පිළිබඳ තොරතුරු. විවිධ ආර්ථ ක්‍රම පිළිබඳ තොරතුරු. ඔයාලා ඉක්මනින්ම පෙරලා ගන්නකෝ 76 පිටුව. ආදරණීය දරුවනේ, අපි බලමු ඉස්සල්ලාම ආර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. මිනිසා මුහුණ දෙන කුමක්, කොපමණ, කෙසේ, කා සඳහා නිෂ්පාදනය කරනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා විවිධ සමාජ සංවිධානයේ වී ඇති ආකාරයට අපි කියනවා ආර්ථ ක්‍රමයක් කියලා. මන් නැවත ඔයාලට කියලා දෙන්නම් ආර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. මිනිසා මුහුණ දෙන කුමක්, කොපමණ, කෙසේ, කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා විවිධ සමාජ සංවිධානයේ වී ඇති ආකාරයට අපි කියනවා මොකක් කියලාද? ආර්ථ ක්‍රමයක් කියලා. මීට කලින් අපි මූලික ආර්ථික ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. හරි, මේ විදිහේ ආර්ථ ක්‍රම ලෝකේ ප්‍රධාන කොටස් 3කට අපිට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි ධනවාදී ආර්ථ ක්‍රමය, සමාජවාදී ආර්ථ ක්‍රමය, මිශ්‍ර ආර්ථ ක්‍රමය. නැවත වතාවක් කියන්න, ධනවාදී ආර්ථ ක්‍රමය, සමාජවාදී ආර්ථ ක්‍රමය, මිශ්‍ර ආර්ථ ක්‍රමය. අපි බලමු ධනවාදී ආර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. ආදරණීය දරුවනේ, ධනවාදී ආර්ථ ක්‍රමයක් කියන්නේ දේපල පිළිබඳ අයිතිය පෞද්ගලික අංශය සතු වීම. ඒ වගේම ඒවා ලාභ අපේක්ෂාවෙන් ආර්ථික කටයුතු වල මෙහෙවනවා නම් අපි ඒකට කියනවා ධනවාදී ආර්ථ ක්‍රමයක් කියලා. මේ වගේ ධනවාදී ආර්ථ ක්‍රමයක මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි ලක්ෂණයේ විදියට අපිට හඳුනා ගන්න පුළුවන් තරඟකාරී වෙළඳපළක් පැවතීම. ඒ කියන්නේ එකම භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා බොහෝ ව්‍යවසායකයන් පිරිසක් සිටීම සහ මේ අය අතරේ තරඟකාරීත්වයක් දක්නට ලැබීම. ඒ වගේම දුවේ පුතේ, නිෂ්පාදන සාධකවල අයිතිය පෞද්ගලික අංශයේ සතුවීමත් අපිට දක්නට ලැබෙනවා. ඔයාලට මතකද නිෂ්පාදන සාධක? මොනවාද නිෂ්පාදන සාධක? අපි මතක් කරගමු. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය වගේ දේවල් අපිට කියන්න පුළුවන් නිෂ්පාදන සාධක කියලා. එහෙනම් මේ නිෂ්පාදන සාධක ධනවාදී ආර්ථ ක්‍රමයක කා සතුවද පවතින්නේ? මේ ධනවාදී ආර්ථ ක්‍රමයක නිෂ්පාදන සාධකවල අයිතිය පෞද්ගලික අංශය සතුවීම විශේෂ ලක්ෂණයක්. ඒ වගේම මේ පෞද්ගලික අංශය මේ නිෂ්පාදනයන් සිදු කරන්නේ ලාභය අරමුණු කරගෙන. ලාභය අරමුණු කරගෙන. මේ ලක්ෂණවල හේතුවෙන් මොකද වෙන්නේ? ආදායම් අසමාන ලෙස බෙදී යාමක් දක්නට ලැබෙනවා. සමාජයේ තුල ආදායම අසමාන ලෙස බෙදී යාමක් දක්නට ලැබෙනවා. ආදරණීය දරුවනේ, මේ ධනවාදී අර්ථක්‍රමවල වෙළඳ ප්‍රචාරණ මගින් පාරිභෝගිකයන් තමන්ගේ නිෂ්පාදන වෙත රඳවා ගැනීමට පෞද්ගලික අංශයේ බොහෝ වේසක් ගන්නවා. ඔයාලා රූපවාහිනිය නැරඹුවත්, ගුවන් විදුලිය ඇසුවත් ඔයාලට දක්නට ලැබෙනවා. ඔයාලට පේන්නේ නැති, ඔයාලට ඇහෙන්නේ නැති විවිධ භාණ්ඩ සඳහා විවිධ වෙළඳ ප්‍රචාරණයන් ඔවුන් විසින් සිදු කරනු ලබනවා. මේව මගින් මොනවාද කරන්නේ? ඔවුන්ගේ නිෂ්පාදනයන් වෙතට අපිව රඳවා ගැනීම තමයි සිදු කරන්නේ. නමුත් වෙළඳපොලේ ඇති නිෂ්පාදන අතුරින් අපිට කැමති නිෂ්පාදනයක්, එහෙම නැත්නම් භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව සහ මිලදී ගැනීමේ නිදහස ධනවාදී අර්ථක්‍රමවල පාරිභෝගිකයන්ට ලබා දීලා තියෙනවා. මේ ලක්ෂණ සහිත ධනවාදී අර්ථක්‍රම පවතින රටවල් මොනවාද කියලා දැන් අපි බලමු. මොනවාද මේ රටවල්? ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් අපිට හඳුන්වන්න පුළුවන් ධනවාදී අර්ථක්‍රම පවතින රටවල් විදිහට. හැබැයි දරුවනේ, කොහොම වුණත් ලෝකයේ පූර්ණ වශයෙන් ධනවාදී අර්ථක්‍රම අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ධනවාදී අර්ථක්‍රම පවතින ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල්වල යම් දේපල කොටස රාජ්‍ය අංශයත් සතුව පවතින. ඉතාම සුළු කොටස රාජ්‍ය අංශයේ සතුව පවතීමත් අපිට දක්නට ලැබෙනවා. දැන් ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති ධනවාදී අර්ථක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි ඊළඟට බලමු සමාජවාදී අර්ථක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. දරුවනේ, මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් ක්‍රියාත්මක කරන දේපල පිළිබඳ පොදු අයිතිය යටතේ පවතින ආර්ථික සංවිධාන අපි හඳුන්වනවා සමාජවාදී අර්ථක්‍රම විදිහට. මම නැවත වතාවක් කියනවා, මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මධ්‍ය සැලසුම් මණ්ඩලයක් මගින් ක්‍රියා කරන දේපල අයිතිය යටතේ, පොදු දේපල අයිතිය යටතේ පවතින ආර්ථික සංවිධාන ක්‍රම අපි හඳුන්වනවා සමාජවාදී අර්ථක්‍රම විදිහට. මේ සමාජවාදී අර්ථක්‍රම සැලසුම්ගත අර්ථක්‍රම විදිහටත්, රාජ්‍ය විවසාය අර්ථක්‍රම විදිහටත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු දුවේ පුතේ, මේ සමාජවාදී ආර්ථිකයක මූලික ලක්ෂණ මොනවාද කියලා. පළවෙනි ලක්ෂණයේ විදිහට අපිට හඳුන ගන්න පුළුවන් දේපල අයිතිය රජය සතුවීම. දැන් අපිට මතකයිනේ ධනවාදී ආර්ථක්‍රමයක දේපල අයිතිය කා සතුවද පවතින්නේ? ඔව්, පෞද්ගලික අංශය සතුව. නමුත් සමාජවාදී අර්ථක්‍රමවල දේපල අයිතිය කා සතුවද පවතින්නේ? රජය සතුව. දේපල අයිතිය රජය සතුව පවතිනවා. ඒ වගේම මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් තමයි ආර්ථිකය හසුරවන්නේ. දැන් ධනවාදී අර්ථක්‍රමවල ආර්ථිකය හසුරවන්නේ මොකක් මගින්ද? පෞද්ගලික අංශය මගින්. නමුත් සමාජවාදී අර්ථක්‍රමවල ආර්ථිකය හසුරවන්නේ මධ්‍ය සැලසුම් මණ්ඩලයක් විසින්. ඒ වගේම මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී පොදු යහපත උදෙසා කටයුතු කිරීම දක්නට ලැබෙනවා. පොදු යහපත උදෙසා කටයුතු කිරීම සමාජවාදී අර්ථ ක්‍රමයක දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය. දැන් අපි බලමු ලෝකයේ සමාජවාදී අර්ථ ක්‍රම තියෙන රටවල් මොනවාද කියලා. අපිට හඳුනගන්න පුළුවන් උතුරු කොරියාව, කියුබාව, චීනය වගේ රටවල් සමාජවාදී අර්ථ ක්‍රම පවතින රටවල් විදිහට. හැබැයි දුවේ පුතේ අවධාරණය කරන්න ඕනි විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි අදවන විට මේ පැවති සමාජවාදී අර්ථ ක්‍රම වෙනස් වෙමින් පවතිනවා කියලා. ක්‍රමාක්‍රමයෙන් මේ සමාජවාදී අර්ථ ක්‍රම තමන්ගේ ආර්ථික ක්‍රමවේදයන් වෙනස් කරමින් පවතිනවා කියන එක ඔයාලා මතක තියාගන්න ඕන. හරි, එහෙනම් අපි තුන්වෙනි අර්ථ ක්‍රමයට යමු දැන්. තුන්වෙනි අර්ථ ක්‍රමය මොකද්ද? මිශ්‍ර අර්ථ ක්‍රමය. මිශ්‍ර අර්ථ ක්‍රමය. අපි බලමු මිශ්‍ර අර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. ධනවාදී හා සමාජවාදී අර්ථ ක්‍රම දෙකෙහිම ලක්ෂණ. ඇතුළත් අර්ථ ක්‍රමවලට අපි කියනවා මොකක් කියලාද? මිශ්‍ර අර්ථ ක්‍රම කියලා. ඒ කියන්නේ ධනවාදී අර්ථ ක්‍රමවල ලක්ෂණ සහ සමාජවාදී අර්ථ ක්‍රමවල ලක්ෂණ දෙකම තියෙන අර්ථ ක්‍රමවලට අපි කියනවා මිශ්‍ර අර්ථ ක්‍රම කියලා. ලෝකයේ අද වෙනකොට අපිට දක්නට ලැබෙන්නේ බොහෝ රටවල්වල මිශ්‍ර අර්ථ ක්‍රම පැවතීම. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ශ්‍රී ලංකාව. අපේ මේ ශ්‍රී ලංකාවත් මිශ්‍ර අර්ථ ක්‍රමයක් පවතින රටක්. මිශ්‍ර අර්ථ ක්‍රමයක ලක්ෂණ මොනවාද කියලා දැන් අපි හඳුනාගමුකෝ. පළවෙනි ලක්ෂණේ තමයි නිෂ්පාදන සාධකවල අයිතිය. රාජ්‍ය හා පෞද්ගලික අංශය යන දෙයංශයම සතුවීම. එතකොට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකවල අයිතිය, රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය සතුවීම මිශ්‍රාර්ථ ක්‍රමයක දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම මේ මූලික ආර්ථික ප්‍රශ්න. මොනවාද මූලික ආර්ථික ප්‍රශ්න? කුමක් කොපමණ කෙසේ කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය කියන මේ දෙයංශයම ක්‍රියා කිරීම අපිට දක්නට ලැබෙනවා. ඒ කියන්නේ රාජ්‍යංශය හා පෞද්ගලික අංශය විසින් මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම අපිට දක්නට ලැබෙන කාරණයක්. ඒ වගේම වෙළඳපළ මත භාණ්ඩවල මිල තීරණය වුණාට මේ භාණ්ඩවල මිල තීරණය කිරීම සඳහා රජයේ මැදිහත් වීමකුත් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම පෞද්ගලික හා රාජ්‍ය විවසාය කියන අංශ දෙකම අපිට මේ රාජ්‍යන්වල දක්නට ලැබෙනවා. තවත් විශේෂ ලක්ෂණයක් තමයි සුබ සාධන කටයුතු කිරීම. එතකොට පොදු යහපත සඳහා සුබ සාධන කටයුතු කිරීමට රජය හැම වෙලේම නැදිහත් වීම මිශ්‍රාර්ථික ක්‍රමයක දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණයක්. ආදරණීය දරුවනේ, දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති ලෝකේ පවතින අර්ථ ක්‍රම පිළිබඳව. මොනාද එහෙනම් අපි කතා කරපු අර්ථ ක්‍රම? ධනවාදී අර්ථ ක්‍රමය, සමාජවාදී අර්ථ ක්‍රමය, මිශ්‍ර අර්ථ ක්‍රමය. දැන් ඔයාලට හොඳටම මේ අර්ථ ක්‍රම පිළිබඳවත් ඒ වගේ ලක්ෂණ පිළිබඳවත් මතකයි නේද? හරි, එහෙනම් අපි ඊළඟට යමු මේ පාඩමේ තවත් කොටසකට. ඒ තමයි වෙළඳපළ ආර්ථික සංකල්පය. මොකක්ද මේ වෙළඳපළ ආර්ථික සංකල්පය කියන්නේ? ඔයාලගේ 77 පිටුවේ මේ පිළිබඳව විස්තර කරලා තියෙනවා. වෙළඳපළ ආර්ථිකයක් ලෙස අපි හඳුන්වන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වන නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය. වෙළඳපළ ආර්ථික ක්‍රමයක් කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? වර්තමානයේ ක්‍රියාත්මක වන නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයට අපි කියනවා වෙළඳපළ ආර්ථික ක්‍රමයක් කියලා. මෙහිදී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය තමයි පෞද්ගලික අංශයට කරන්න පුළුවන් දේවල් රජය විසින් කරන්නේ නැහැ. රජය විසින් අවම මැදිහත් වීමක් කරනවා වෙළඳපළට. එතනදී වෙළඳපළට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසලා දෙනවා. රජයේ ඒ සඳහා අවමයෙන් මැදිහත් වීමක් තමයි දක්නට ලැබෙන්නේ. මං ඉස්සෙල්ලා කිව්වනේ සමාජවාදී ආර්ථ ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීගෙන යනවා කියලා. සමාජවාදී ආර්ථ ක්‍රම විදියට පැවතුන සෝවියට් රුසියාව, චීනය, පෝලන්තය වගේ රටවල් ක්‍රමක්‍රමයෙන් වෙළඳපළ ආර්ථික සංකල්පය ක්‍රියාත්මක කරමින් සිටිනවා. එතකොට ඔවුන් සමාජවාදී ආර්ථ ක්‍රමයෙන් වෙළඳපළ ආර්ථික ක්‍රමයට පරිවර්තනය වෙමින් පවතිනවා. වර්තමානයේ ක්‍රියාත්මක වන නව ලිබරල්වාදී වෙළඳපළ ආර්ථික ක්‍රමයක මොන වගේ ලක්ෂණ තියෙනවද කියලා අපි බලමු. පළවෙනි ලක්ෂණය විදියට අපිට ගන්න පුළුවන් රාජ්‍ය විවසායන් පෞද්ගලීකරණය කිරීම. ඒ කියන්නේ රාජ්‍යංශයේ සතුව තිබුණු නිෂ්පාදන සාධක, එහෙම නැත්නම් විවසායන් පෞද්ගලීකරණය කිරීම දක්නට ලැබෙනවා. ඒ වගේම වෙළඳපළ තත්ත්වය මත මිල තීරණය වීමට ඉඩ සැලසීමක් විශේෂ ලක්ෂණයක්. වෙළඳපළේ ඉල්ලුම සැපයුම මත මිල තීරණය වීමට ඉඩ සැලසීම විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමයි දේශීය ආයෝජකයන් විතරක් නෙවෙයි විදේශීය පෞද්ගලික ආයෝජකයන් දිරිගැන්වීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. බදු සහන, ආධාර ලබා දීම, ණය ලබා දීම වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සහනාධාර සහ මිල පාලන ක්‍රම ලිහිල් කිරීමත් අපිට හඳුනා ගන්න පුළුවන්. අඩු ආදායම් ලබන අයට සහනාධාර ලබා දීම, මිල වැඩි වෙනවා නම් යම් ආකාරයක රාජ්‍යංශයේ විසින් මිල පාලනය කිරීම, ඒ වගේම මිල පාලන ක්‍රම ලිහිල් කිරීම අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පෞද්ගලික දේපළ අයිතියට ඉඩ දීම දක්නට ලැබෙනවා. ඒ වගේම ආර්ථික කටයුතු වලට රාජ්‍යංශයේ මැදිහත් වීම ඉතාම සීමිතයි. වෙළඳපළ සඳහා තිබෙන බාධා, ආනයන අපනයන බදු ආදී ඉවත් කිරීම සහ රාජ්‍ය නිර්බාධවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නව ලිබරල්වාදී ආර්ථිකයක ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම පාලන නීති රීති සීමා අවම කිරීමත් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම විනිමය අනුපාතික පාලනයකින් තොරව නිදහසේ තීරණය වීමට ඉඩ සැලසීමත් නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයක ප්‍රධාන ලක්ෂණයක්. හැබැයි මේ ලක්ෂණ නිසා මොකද වෙන්නේ? අහිතකර ලක්ෂණත් අපිට දක්නට ලැබෙනවා. ඒ ප්‍රධානම අහිතකර ලක්ෂණයක් තමයි වෙළඳපළ ආර්ථිකය තුල නිෂ්පාදන කිරීමේදී වෙනත් පාර්ශවයන්ට වන බලපෑම ගැන තැකීමක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක නොසලකා හැරීමක් දක්නට ලැබෙනවා. මේක හඳුන්වනවා ඍණ බාහිරතා විදිහට. මේක හඳුන්වනවා මොකක් කියලාද? ඍණ බාහිරතා විදිහට. උදාහරණයක් විදිහට කර්මාන්ත ශාලා පිහිටුවීමේදී පරිසර දූෂණය සිද්ධ වෙනවනේ නේද? මොනවාද ඒ සඳහා කර්මාන්ත ශාලාවලින් විෂ වායු පරිසරයට මුදා හරිනවා, අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිනවා. හැබැයි ඒ දේවල් පිළිබඳව අවධානය යොමු කරනවද? නැහැ. ඒ වගේම ඒ තුලින් මහජනතාවට වෙන පීඩාවන් පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. එතකොට මේක නව ලිබරල්වාදී වෙළඳපළ ක්‍රමයක, ආර්ථික ක්‍රමයක දක්නට ලැබෙන බරපතලම අහිතකර තත්ත්වයක් විදියට හඳුනා ගන්න පුළුවන්. හරි දුවේ පුතේ, එහෙනම් ඊළඟට අපි බලමු වෙළඳපළ ආර්ථිකයන් වල විවිධ ස්වරූප. වෙළඳපළ ආර්ථ ක්‍රමයන් ක්‍රියාත්මක වන රටවල ප්‍රධාන වශයෙන් ස්වරූප තුනක් අපිට දැක ගන්න පුළුවන්. පළවෙනි ලක්ෂණේ තමයි ධනවාදී වෙළඳපළ ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන වෙළඳපළ. මොනවාද? ධනවාදී වෙළඳපළ ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන වෙළඳපළ. උදාහරණ විදියට ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ රටවල්. මේ වගේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ධනවාදී වෙළඳපළ ලක්ෂණ. දෙවැනි ලක්ෂණේ තමයි සමාජවාදී වෙළඳපළ ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන. උදාහරණ උතුරු කොරියාව, කියුබාව. උතුරු කොරියාව, කියුබාව. තුන්වෙනි කාරණේ විදිහට අපිට ගන්න පුළුවන් පරිවර්තන ආර්ථික. පරිවර්තන ආර්ථික කියලා කියන්නේ වෙළඳපළ ආර්ථික කරා ගමන් කරමින් සිටින අර්ථ ක්‍රමවල ඇති වෙළඳපළ. උදාහරණ විදිහට ආමේනියාව, අසබයිජාන්, බෙලාරස්, එස්ටෝනියාව, ජෝජියාව, කසකස්ථානය, ලැට්වියාව, ලිතුවේනියාව, රුසියාව, යුක්‍රේනය, උස්බෙකිස්ථානය වගේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටවල් අපිට හඳුනා ගන්න පුළුවන් පරිවර්තන ආර්ථික විදිහට. මොකක්ද මේ පරිවර්තන ආර්ථිකවල මූලික ලක්ෂණ කියලා බලමු. පරිවර්තන ආර්ථිකවල මූලික ලක්ෂණ ඔයාලගේ 79 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා. මොනවාද? පෞද්ගලික දේපළ අයිතියට ඉඩ සලසා දීම. ඒ වගේම ආර්ථිකය ලිහිල් කරණය. ඒ කියන්නේ බාධා ඉවත් කිරීම. ඊළඟ එක පෞද්ගලික ව්‍යවසායකයන් දිරි ගැන්වීම. ඊළඟ එක පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් තියෙනවා නම් ඒවා පෞද්ගලීකරණය කිරීම ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි, දැන් ඔයාලට අවබෝධ වෙන්න ඇති වෙළඳපළ ආර්ථිකයන් වල විවිධ ස්වරූප පිළිබඳව. එහෙනම් ප්‍රධාන ස්වරූප තුනක් අපි ඒ යටතේ හඳුනා ගත්තා. අපි බලමු තවත් මාතෘකාවක් පිළිබඳව. ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීයකරණයේ බලපෑම කියන මාතෘකාව අපි හඳුනා ගන්න බලමු. අපි දන්නවා 1948 ඉංග්‍රීසි පාලනයෙන් අපි නිදහස ලබා ගත්තට පස්සේ අපේ රටේ සමාජවාදී, ධනවාදී වගේම මිශ්‍ර ආර්ථික ලක්ෂණ සහිත ආර්ථික ක්‍රමයන් ක්‍රියාත්මක වුණා කියලා. ඒ කියන්නේ අපේ රටේ විවිධ ආර්ථික ක්‍රම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රමය හා සංවර්ධනය කොයි විදිහට සිදු වෙලා තියෙනවද කියලා අපි බලමු. ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ 1977න් පසු හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වන වෙළඳපළ හිතකර අර්ථ ක්‍රමය. වෙළඳපළට හිතකර අර්ථ ක්‍රමය. නමුත් 1977ට පෙර සමාජවාදී ලක්ෂණ අපේ අර්ථ ක්‍රමවල දක්නට තිබුණා. නමුත් අද වෙනකොට වෙළඳපළ අර්ථ ක්‍රමයන් බවට එය පත් වෙලා තියෙනවා. 1977න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ පෞද්ගලික ව්‍යවසායන් දිරිගැන්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අර්ථ ක්‍රමවලට හඳුන්වලා දීලා තියෙනවා. අපි බලමු මොනවාද මේ ක්‍රියාමාර්ග කියලා. පෞද්ගලික ආයෝජකයන්ට විවිධ බදු සහන ලබා දීම ප්‍රධානම ලක්ෂණය. මොකද්ද? පෞද්ගලික ආයෝජකයන්ට විවිධ බදු සහන ලබා දීම. ඒ වගේම වෙළඳ බාධා අඩු කිරීම. මොනවාද මේ වෙළඳ බාධා? තීරු බදු වැනි බාධාකාරී තත්ත්වයන් අඩු කිරීම. ඒ වගේම වෙළඳපළට රජයේ මැදිහත් වීම අඩු කිරීම. උඩ රාජ්‍යංශය වැඩිය වෙළඳපළ කටයුතු සඳහා මැදිහත් වෙන්නේ නැහැ. ඒ වගේම විදේශ ආයෝජන දිරිගැන්වීම. විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා කටයුතු කිරීම. ඒ වගේ විශේෂයෙන්ම රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීම. රාජ්‍යංශයේ දේපළ පෞද්ගලීකරණය කිරීම ප්‍රධානතම ලක්ෂණය. විනිමය අනුපාතිකය නිදහසේ තීරණය ගැනීමට ඉඩහැරීම. ඒ වගේම ආනයන අපනයන ආර්ථිකයක් හඳුන්වා දීම. ආනයන අපනයන ආර්ථිකයක් හඳුන්වා දීම. ඒ වගේම රාජ්‍ය ආයතනත් තරගකාරී වෙළඳපළට විවෘත කිරීම. ඒ වගේම යටිතල පහසුකම් පුළුල් කිරීම. නිදහස් වෙළඳ කලාප පිහිටුවීම. මෙන්න මේ වගේ ලක්ෂණ අපිට ගන්න පුළුවන් ලංකාවේ වර්තමාන ආර්ථික ලක්ෂණ විදිහට. ඒකට ප්‍රධාන හේතුව තමයි 1977න් පස්සේ ලංකාව විවෘත ආර්ථිකයක් බවට පත් කරනවනේ. එතකොට ඒ නිසා තමයි මේ වගේ ලක්ෂණ අපිට ලංකාවේ ආර්ථික ක්‍රමයේ දක්නට ලැබෙන්නේ. මේ ලක්ෂණ දිහා බලපුවාම අපිට පේනව නේද, ලංකාවත් වෙළඳපළ ආර්ථික ක්‍රමයක ලක්ෂණ පිළිබිඹු කරනවා කියලා. ලංකාවේ තියෙන වෙළඳපළ ලක්ෂණ මොනවාද කියලා අපි පොඩ්ඩක් බලමු. පෞද්ගලිකාංශයේ දිරිගැන්වීම, ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය කටයුතු වලින් ඈත් වීම, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම, ඒ වගේම විදේශ වෙළඳාම සම්බන්ධ බාධා ලිහිල් කිරීම, රජය විනිමය පාලනයෙන් ඉවත් වීම, රාජ්‍ය ව්‍යවසායන් දිරිගන්නනුවෙකු ලෙස කටයුතු කිරීම, ඒ වගේම රුපියලේ විදේශාගය වෙළඳපළේ තීරණය වීමට ඉඩහැරීම. එතකොට මෙන්න මේ කියන ලක්ෂණ තමයි ශ්‍රී ලංකාවේ දක්නට ඇති වෙළඳපළ අර්ථ ලක්ෂණ විදියට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ මේ ලක්ෂණ 80 වෙනි පිටුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හරි දුවේ පුතේ, එහෙනම් අපි මේ කරපු අපි පාඩමේ ප්‍රශ්න ටිකක් ලියාගමු නේද? එහෙනම් ලියාගන්න ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය තමයි ලෝකේ දක්නට ලැබෙන ප්‍රධාන අර්ථ ක්‍රම මොනවාද? ලෝකේ දක්නට ලැබෙන ප්‍රධාන අර්ථ ක්‍රම මොනවාද? දෙවැනි ලක්ෂණය, එම අර්ථ ක්‍රමවල ලක්ෂණ පැහැදිලි කරන්න. එම අර්ථ ක්‍රමවල ලක්ෂණ පැහැදිලි කරන්න. තුන්වැනි ප්‍රශ්නය, වෙළඳපළ ආර්ථික ක්‍රමයක් යනු කුමක්ද? වෙළඳපළ ආර්ථික ක්‍රමයක් යනු කුමක්ද? ඊළඟ ප්‍රශ්නේ, නව ලිබරල්වාදී වෙළඳපළ ආර්ථික ක්‍රමයක මූලික ලක්ෂණ මොනවාද? නව ලිබරල්වාදී වෙළඳපළ ආර්ථික ක්‍රමයක මූලික ලක්ෂණ මොනවාද? ඊළඟ එක, ඍණ බාහිරතා යනු කුමක්ද? ඍණ බාහිරතා යනු කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය, වෙළඳපළ ආර්ථිකයන්හි විවිධ ස්වරූප මොනවාද? වෙළඳපළ ආර්ථිකයන්හි විවිධ ස්වරූප මොනවාද? ඊළඟ ප්‍රශ්නය, පරිවර්තන ආර්ථිකයන්හි ලක්ෂණ මොනවාද? පරිවර්තන ආර්ථිකයන්හි ලක්ෂණ මොනවාද? ඊළඟ ප්‍රශ්නේ, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රමය ඇති වුණේ කුමන වර්ෂයෙන් පසුවද? ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රමය ඇති වූයේ කුමන වර්ෂයෙන් පසුවද? එය හඳුන්වන නාමය කුමක්ද? එය හඳුන්වන නාමය කුමක්ද? ඊළඟ එක, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වෙළඳපළ අර්ථ ක්‍රමයක ලක්ෂණ මොනවාද? වෙළඳපළ ක්‍රමයක ලක්ෂණ මොනවාද? හරි, ඔයාලා දැන් ප්‍රශ්නවලට පිළිතුරු නැවත වතාවක් පොත පාඩම් කරලා ලියන්න ඕන. මම නැවත පාඩම සාරාංශ කරන්න. අපි බැලුවා ලෝකයේ තියෙන ප්‍රධාන අර්ථ ක්‍රම, ධනවාදී අර්ථ ක්‍රමය, සමාජවාදී අර්ථ ක්‍රමය, මිශ්‍ර අර්ථ ක්‍රමය විදියට අපි හඳුනගත්තා. ඒ වගේම ඒ අර්ථ ක්‍රමවල තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවාද කියන එක අපි අවබෝධ කරගත්තා. ඒ වගේම වෙළඳපළ අර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුනගත්තා. වගේම සමාජවාදී අර්ථ ක්‍රම ක්‍රමයෙන් වෙළඳපළ අර්ථ ක්‍රම බවට පරිවර්තනය වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම වෙළඳපළ ආර්ථිකයන්හි විවිධ ස්වරූප මොනවාද කියලා අපි ඉගෙන ගත්තා. වගේම වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රමය ඇති වුණේ කොහොමද? මේ ක්‍රමයේ තියෙන ලක්ෂණ මොනවාද කියන එක පිළිබඳව අපි අද කතා කරා. එහෙනම් දරුවනේ, අදට මම පාඩම අවසන් කරනවා. නැවත මෙවැනිම දිනයක ඔයාලත් එක්ක තවත් පාඩමක් ගෙන එන බලාපොරොත්තු වෙමි. ඔයාලා නිවසටම වෙලා අධ්‍යාපන කටයුතු වලට වැඩියෙන් කාලය යොමු කරමින් පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.
ආදරණීය දුවේ පුතේ, අද පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන ආවේ බදුල්ල විහාර මහදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යනි කේ.ජී. චම්පිකා ප්‍රියදර්ශනී ගමගේ කුරුමෑණියන්.